You're with SBS Radio.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
සුපෘත් පරිදි කිවියන සතියේ ලෝකයේ වැඩි අවධානයක් යොමුණු කරුණු ගෙන එන ලෝ වටා විදෙස් විත්ති සමගයි අපි දැන් එකතු වන්නේ. අදත් අපිත් සමගින් එක් වෙනවා AFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් චරිත.
ඔව් අමල්, අපි අපේ කතාබහ ආරම්භ කරමු බ්‍රිතාන්‍ය දෙසට අවධානය යොමු කරලා. අපිට මේ සතියේ අහන්නට ලැබුණා බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට මැතිවරණයක් පැවැත්වීමට ඔහු යෝජනා කළා. නමුත් එය ඔහුට කරන්නට බැරි වී තිබෙනවා. දැන් අලුත්ම තත්ත්වය කුමක්ද?
ඔව් චරිත, මේ ප්‍රශ්නය බ්‍රිතාන්‍ය යුරෝපා සංවිධානයෙන් ඔක්තෝබර් 31 වෙනකොට ඉවත් වෙනවයි කියලා බොරිස් ජොන්සන් ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ඒ එක්කම පාර්ලිමේන්තුව මීට අවස්ථා කිහිපයකදී තෙරේසා මේ අග්‍රාමාත්‍යවරිය හැටියට ඉන්නකොටත් මේ කොයි ආකාරයෙන්ද යුරෝපා සංගමෙන් වෙන් වෙන්නේ කියන මොන වගේ එකඟතාවයක් ඇතිවද මේ දික්කසාදේ කරන්නේ කියන ප්‍රශ්නය පිළිබඳ පාර්ලිමේන්තුවේ එකඟතාවයකට එන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ තමයි තෙරේසා මේට තනතුරෙන් ඉවත් වෙලා බොරිස් ජොන්සන් අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙන්නේ. දැන් බොරිස් ජොන්සන් උත්සාහ කළා පාර්ලිමේන්තුවේ සැසිය කල් දමන්නට. මේක වෙනදට සාමාන්‍යයෙන් සති 2 විතර වගේ කල් තියෙන පාර්ලිමේන්තුව මේ අවස්ථාවේදී සති 5 කල් තබලා පාර්ලිමේන්තුවට බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් ඉවත් වීම නැත්නම් මේ බ්‍රෙක්සිට් එක සම්බන්ධයෙන් කරන්න සාකච්ඡා කරන්න තියෙන කාලය අඩු කරලා ඔහු උත්සාහ කරා ඔක්තෝබර් 31 වෙනකොට ගිවිසුමක් ඇතුව හෝ නැතිව බ්‍රිතාන්‍ය යුරෝපා සංගමෙන් අයින් වෙන්න. ඒක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් මේ සතියේ ඡන්දයකින් ඒ බොරිස් ජොන්සන්ගේ උත්සාහය පරාජය කරා. ඒ අනුව පාර්ලිමේන්තුවේ එකඟතාවයක් නැතිව කිසිම රජයකට මේ ඉදිරියේදී මේ යුරෝපෙන් වෙන්වීම කරන්නට බෑ එකඟතාවයක් නැතිව. ඉතින් මේ උද්ගත වෙලා තියෙන තත්ත්වය යටතේ බොරිස් ජොන්සන් ඔහුගේ පළවෙනි පාර්ලිමේන්තු පරාජය මෙහිදී සටහන් කළා. ඔහු අග්‍රමාති වුණාට පස්සේ පාර්ලිමේන්තු සභාගර්භයේ තිබිච්ච පළවෙනි ඡන්දය ඔහු පරාජයට පත් වෙලා ඔහු ප්‍රකාශයට පත් කරා ඔක්තෝබර් 15 වෙනකොට. ඒ කියන්නේ බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත් වෙන්නට සති 2 කලින් නව මැතිවරණයක් පවත්වන්නට ඕනේ. ඒ අලුතෙන් පත් වෙන ආණ්ඩුවට කොයි ආකාරයෙන්ද ඉදිරියේදී කටයුතු කරන්න කියලා ඉඩකඩ ලබා දෙමින් මේ විදිහට මැතිවරණයකට. නමුත් ඒකටත් පාර්ලිමේන්තුවේ අවකාශ නැති බවයි පෙනෙන්නේ. මොකද පාර්ලිමේන්තුවේ 2 බලයක් අවශ්‍යයි බොරිස් ජොන්සන්ට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට. ඒ සඳහා ඔහුට විපක්ෂයේ සහය නොලැබෙන බව බොහොම පැහැදිලියි. මොකද විපක්ෂ මන්ත්‍රීවරුන් කියන්නේ ඔවුන් ඡන්දයකට සැරසෙන්නේ, එහෙම නැත්නම් ඔවුන් ඡන්දයකට මුහුණ දීමට සූදානම් වෙන්නේ ඔක්තෝබර් 31 පස්සේ කියලා. කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවත් ඒ වගේම බ්‍රිතාන්‍යයේ පාලන තන්ත්‍රයත් ඉතාම දරුණු දේශපාලන අර්බුදයකට තමයි දැන් මුහුණ දීලා තියෙන්නේ. ඉතින් මේකෙන් ගැලවීම සඳහා ඔවුන් නොයෙකුත් උත්සාහ ගත්තට පාර්ලිමේන්තුවට මේ ප්‍රශ්නේදී විශේෂයෙන්ම පාර්ලිමේන්තුව කල් තැබුවට පස්සේ සති 5 යනකම් මුහුත් කරන්න බැරි තත්ත්වයකට ඇති වෙනවා. මුළු රාජ්‍ය තන්ත්‍රයම අකර්මණ්‍ය බවට පත් වෙමින් දැන් තියෙනවා.
ඔව්, එමනම් අපි හොංකොං වල නවතම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමු. අමල්, දැන් මේ හොංකොං වල පැවති විරෝධතා නැවැත්වීමේ අරමුණෙන් අයි නායක කැරි ලෑම් විසින් මේ චීනයට අපරාධකරුවණී යැවීමේ ඒ පනත ක්‍රියාත්මක නොකරන බවට පවසලා තිබෙනවා. දැන් මෙහි අලුත්ම තත්ත්වය මොන වගේද?
චරිත, මෙතන කැරි ලෑම් කියලා තිබුණේ අය මීට කලින් අවස්ථාවකදී කිව්වා මේ උදර්පණ පනත, එහෙම නැත්නම් හොංකොං නුවර යම්කිසි වරදකට යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනෙනවා නම් මොනෑම් විදියකින් හෝ ඔහුව චීන, එහෙම අපි කියනවා මේ මේන්ලන්ඩ් චයිනා වල උසාවියකට ඉදිරිපත් කරන්නට අවශ්‍ය නම් ඒ හැකි එය පහසු කිරීම සඳහා අය අනපනත් ගේන තමයි යෝජනා කරලා තිබුණේ. මේක ඇත්තටම උදර්පණ පනතක් හැටියට, නැත්නම් එක්ස්ට්‍රඩිෂන් ට්‍රීටි එකක් හැටියට තමයි අය යෝජනා කරලා තිබුණේ. නමුත් මේකට හොංකොං නුවර වැසියන් බොහොම තදින්ම විරුද්ධ වුණා. මොකද ඔවුන් 1997 හොංකොං නුවර බ්‍රිතාන්‍ය පාලනේ ඉඳලා චීනේ පාලනයට නතු වෙන අවස්ථාවේදී චීනය ප්‍රතිඥාවක් දීලා තිබුණා හොංකොං නුවර ඒ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඔවුන් ඒ ආකාරයෙන්ම තව අවුරුදු 50ක්වත් ඉදිරියට ගෙන යනවයි කියලා. ඉතින් හොංකොං වැසියන් මෙතනදී බොහොම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා කැරිලෑම්ගේ මේ යෝජනා උදර්පණ නීතියට. කළා ඔවුන් වීදි බැසලා ඒ විරෝධතාවය දැක්වුවා. ඒ විදිහට ඇත්තටම මේ විරෝධතා ආරම්භ වෙන අවස්ථාවේම කැරිලෑම් ප්‍රකාශ කළා මේ උදර්පණ නීතිය අය හකුලා ගන්නවා කියලා. නමුත් ඒ විරුද්ධතාකරුවන් ඒකට පිළිගත්තේ නැහැ. උන් කියා සිටියේ මේක සම්පූර්ණයෙන්ම මේ උදර්පණ නීතිය සම්පූර්ණයෙන්ම කටුගා දමන්නට ඕනේ කියලා. ඉතින් දැන් ඇය ඒකට එකඟ වෙලා තියෙනවා. නමුත් එසේ එකඟ වුණත් හොංකොං නුවර මේ පසුගිය මාස 3 තිබිච්ච විදිහම විරෝධතාවල් විශේෂයෙන්ම ගුවන් තුටුපළ අවහිර කිරීම, ඒ වගේම ප්‍රධාන මාර්ග අවහිර කිරීම වගේ කටයුතු තවදුරටත් ඇති වෙයි කියන බිය ඇති වෙලා තියෙනවා. විශේෂයෙන්ම දැන් කැරිලෑම් මේ ගත්ත ක්‍රියාමාර්ගය ඇය විරෝධතාකරුවන්ගෙන් ප්‍රධාන ඉල්ලීමට එකඟ වුණාට දැන් ඒ විරෝධතාකරුවන් තවත් අලුතෙන් තවත් ඉල්ලීම් හතරක් දැන් එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වගේ කටයුතු ඔවුන් ඉල්ලලා තියෙනවා. ඒ එක්කම හොංකොං නුවර පාලන තන්ත්‍රය, එහෙම නැත්නම් මේ හවුස් ඔෆ් රෙප්‍රසන්ටේටිව්ස් ඒ මන්ත්‍රණ සභාව පත් කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන් දැන් අලුත් ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙනවා. මේක ඇත්තටම චීනයේ බලයට, චීනයේ බලාධිකාරියට කරන ලොකු අභියෝගයක් හැටියට දැන් ඉස්මතු වෙලා තියෙනවා. ඉතින් හොංකොං නුවර තීවිච්ච ඒ විරෝධතාවල යම්කිසි අඩුවීමක් අපි දැක්කට පහුගිය දවස් දෙකේදී මේ ප්‍රශ්නය 100%ක්ම සමනය වෙලා නැහැ. අතර බලපුවාම ප්‍රදේශයේ තිබිච්ච අස්ථාවරභාවයේ ඒ ආකාරයෙන්ම තවදුරටත් තියෙන එක තමයි පේන්න තියෙන්නේ.
එතකොට කැරිලෑම් ඇගේ තනතුරෙන් ඉල්ලා අස්වීමේ යම් කතා බහකුත් ඇති තිබෙනව නේද?
ඔව් චරිත, ඇය පෞද්ගලික කතා බහකදී හොංකොං නුවර ව්‍යාපාරිකයන්ට දැන්නුවයි කියලා තියෙනවා. මේ මේ ඇති වෙලා තියෙන කරුණුකාරණ නිසා ඇය ඉතාමත් කනගාටුවට පත් වෙලා ඇය තමන්ගේ තනතුරෙන් ඉල්ලාස් වෙන සතුටුයි කියලා. නමුත් පසුව ඇය කියලා තියෙනවා එහෙම දෙයක් ඇය බලාපොරොත්තු වෙන්නේ නැtei කියලා. මේක පෞද්ගලික කතා බහකදී කියපු දෙයක් තමයි මේ විදිහට ජනමාධ්‍ය වාර්තා වෙලා තියෙන්නේ. නමුත් කෙසේ වෙතත් ඇයගේ තනතුරේ කටයුතු කිරීමේදී ඇයට ලොකු අභියෝගයක් දැන් මතුවලා තියෙනවා. මොකද ඇය බොහෝ විට චීන බලධාරීන් සතුටු කරන්නට කටයුතු කරත් එක්කම, නමුත් ඇයට තමන්ගේ පාලන තන්ත්‍රය ඉදිරියට ගෙන යාමේදී තමන්ට පක්ෂ වුණ අයත් දැන් ඇයට විරුද්ධව කටයුතු කරන්න පටන් අරන් තියෙනවා. මොකද මාස 3ක් වගේ කාලයක් හොංකොං නුවර ජාත්‍යන්තර වශයෙන් මුල්‍යමය කේන්ද්‍රස්ථානයක්, ඉතාමත්ම අකර්ණමාන්‍ය තත්ත්වයට පත්වීම, විශේෂයෙන්ම ගුවන් තුටුපළ ගුවන් ගමන් වලට බාධා කිරීම, ඒ වගේම ගුවන් තුටුපළ වසා දමන්නට සිද්ධ වීම ඇයට ඇයගේ පාලන තන්ත්‍රයට ලොකු කළු පැල්ලමක් හැටියට තමයි බොහෝ දෙනා හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඇයට මේ තනතුරේ දිගටම ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙත් මතුවලා තියෙනවා.
එතකොට අපිට තවත් වාර්තා වෙනවා ඇමරිකාව විසින් මේ ඉරානයේ තෙල් නෞකාවක කපිතාන්වරයෙකුට අල්ලස් දීමට තැත් කළ සිදුවීමක් සම්බන්ධයෙන් මෙහි පසුබිම කුමක් තමයි?
මෙතන ඇත්තටම චරිත මේ ඉන්දියානු කොඩි දජය යටතේ ක්‍රියාත්මක වෙන මේ නැව ඇත්තටම ගිබ්‍රොල්ටා කිට්ටුවදී, ඒ කියන්නේ යුරෝපයේ කිට්ටුව බ්‍රිතාන්‍ය යටතේ පවතින ගිබ්‍රොල්ටා කියන ඒ දූපත කිට්ටුවදී ගිබ්‍රොල්ටා බලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නවා මේ නැවේ තෙල් සිරියාවට ප්‍රවාහනය කරන්නට යනවයි කියන ඒ අවිශ්වාසය මත. ඉතින් සති කිහිපයක් මේ නැව තමන්ගේ බාරේ පවත්වාගෙන ඉඳලා පසුව ගිබ්‍රොල්ටා බලධාරීන් මේ නැව මුදා හරින්නට තීන්දුව කරනවා. මොකද මේ නැවේ ඉන්දියානු ජාතික කපිතන්වරයා ඔහු කියනවා මේ නැව ඇත්තටම මේ ඉරානයේ තෙල් අරගෙන සිරියාවට නෙමෙයි ගමන් කරේ කියන කාරණාව. නමුත් දැන් මතුවලා තියෙන දැන් දැනගන්නට ලැබිලා තියෙනවා මෙතනදී ඇමරිකානු බලධාරීන් මේ නැවේ ඉන්දියානු ජාතික කපිතාන්වරයාට බලපෑම් කළයි කියලා මේ නැව අරගෙන ඇමරිකාවට පක්ෂපාත තොටුපොළකට, එහෙම නැත්නම් වරායකට මේ නැව ගේන්න, එතකොට ඇමරිකාවට මේ නැව අත්අඩංගුවට ගැනීමට හැකිවන ආකාරයට කටයුතු කරන්නට කියලා. නමුත් මේ නැවේ කපිතාන්වරයා ඒකට එකඟ වෙලා නැහැ. ඔහුට ඩොලර් මිලියන ගණනක් පගාවක් හැටියට දෙන්නට ඇමරිකාව උත්සාහ කළා කියලත් කියනවා. මේක ඇත්තටම මේ වෙනකොට ඇමරිකාව පිළි අරන් තියෙනවා. ඒ විදිහට ඔහුට යම් කිසි යෝජනාවක් කළයි කියලා විශාල මුදලක් ලබාගෙන මේ නැව ඇමරිකාවේ බාහිරට ලබා දෙන්න කියලා. නමුත් ඔහු එය නොකරපු නිසා දැන් ඇමරිකාව ඔහුට විරුද්ධව තහංචි පනවලා තියෙනවා. විශේෂයෙන්ම ඔහු මේ කපිතාන් ඉන්දියානු ජාතික කපිතාන්වරයා සමග කිසිම පුද්ගලයෙක් කිසිම ඇමරිකානු සමාගමකට හෝ පුද්ගලයෙකුට මුදල් ගනුදෙනු කිරීමට බැරි වෙන ආකාරයට ඔහුව දැන් සෝදු පත්‍රයකට එහෙම නැත්නම් මේ බ්ලැක් ලිස්ට් එකකට දාපු පුද්ගලෙක් බවට පත් කරලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම අර ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව විසින් ගෙනියන බොහොම දැඩි ආර්ථික සම්බාධකවල කොටසක් හැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මොකද ඉරානය මේ වෙනකොට ඒ ඇමරිකාවත් ඒ වගේම යුරෝපා බලවතුන් සමග ඇති කරගත්ත න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීමේ අවධානමක් ඇති වෙලා තියෙනවා. මොකද දැන් අවුරුද්දකට විතර කලින් ඇමරිකාව මේ න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුණා. ඉතින් දැන් ඉරානයත් මේ විදිහට මේ ගිවිසුමින් ඉවත් වෙන්න තර්ජනයක් කරලා තියෙනවා. ඒ වටපිටාව තුළ තමයි මේ විදිහට ඇමරිකාවත් ඉරානයත් අතර මේ තව අර්බුදයක් ඇති වුණේ මේ නැව සම්බන්ධයෙන්.
ඔව්, එතකොට අපිට ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මේ ඉන්දියානු පුරවැසියන්ගේ ලයිස්තුවක් නිකුත් කිරීමෙන් අනතුරුව මම හිතන්නේ බොහෝ පුද්ගලයන්ට මේ රටක් නොමැති තත්ත්වයක් ඇති වී තිබෙන බවට අසම් ප්‍රාන්තේ අපි කැමති ඒක නැද දැනගන්නම.
ඔව්, මේක ඇත්තටම අලුත් අත්හදා බැලීමක් චරිත. මේ අසම් ප්‍රාන්තේ ඒ ඔවුන් ඉන්දියානු බලධාරීන් විසින් අලුත් පුරවැසියන්ගේ නාමලේඛනයක් සකස් කරන්නට යොමු වුණා. මෙතන අසාම් ප්‍රාන්තයට අසල්වාසී බංග්ලාදේශයෙන් නීති විරෝධී ලෙස සංක්‍රමණිකයන් පැමිණිලා ඒ ප්‍රදේශයේ පදිංචි වෙලා ඉන්නවයි කියන කාරණාව දැන් දශක ගානක ඉඳලා තියෙන චෝදනාවක්. ඒ බංග්ලාදේශ 1971 බංග්ලාදේශය ඇති වෙනවත් එක්කම ඒ ප්‍රදේශයේ හිටපු සමහර උදවිය අසාම් ප්‍රාන්තයට ඇවිල්ලා පදිංචි වුණයි කියලා චෝදනාවක් තියෙනවා. අතරම ඉන්දියානු පුරවැසියන් කවුද, ඒ එක්කම මේ ඉන්දියානු පුරවැසියන් නොවන අය කවුද කියලා හඳුනා ගැනීමේ වැඩපිළිවෙලක් හැටියට දැනට බලයේ සිටින බීජේපී පක්ෂයේ රජය මේ අලුත් පුරවැසියන්ගේ නාමලේඛනය සකස් කළා. ඉතින් අසාම් ප්‍රාන්තයේ මිලියන 31කට වැඩි පිරිසක් ජීවත් වෙනවා. ඉතින් ඒ පිරිසට ඔවුනට සිද්ධ වුණා තමන් ඉන්දියානු පුරවැසියන් බවට ඔප්පු කරන්නට. ඉතින් මේ නාමලේඛනය පුරවැසි නාමලේඛනය සකස් කළාට පස්සේ මේ වෙනකොට 119,000කට අධික පිරිසක් ඉන්දියානු පුරවැසි භාවය ලබා ගැනීමට නොසුදුසු පුද්ගලයන් හැටියට ඉන්දියානු බලධාරීන් නම් කරලා තියෙනවා. ඉතින් විශාල අර්බුදයක් ඇති වෙලා තියෙනවා. මේ ප්‍රාන්තයේ පිරිසගෙන් අඩකට කිට්ටු ප්‍රමාණයකටත් අතරම අඩකටත් වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට පුරවැසි භාවය අහිමි වීමේ තර්ජනයට ලක් කරලා තියෙනවා. මේක මේ මෙතනදී බීජේපී රජය මේ බංග්ලාදේශයෙන් පැමිණ පුරවැසියන්ව ඇතරම වේයන් හැටියට හඳුන්වලා තියෙනවා. ඔවුන් මේ ඉන්දියාවට පැමිණ ඉන්දියාවේ වේයන් හැටියට ජීවත් වෙනවායි කියලා. ඉතින් මේ පුරවැසි නාමලේඛනය මේ ගත්තු ක්‍රියාමාර්ගය අනෙකුත් ඉන්දියානු ප්‍රාන්තවලටත් ව්‍යාප්ත කිරීමටත් ඉන්දියාව බලාපොරොත්තු වෙනවා කියලා ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් මේ කාරණාවත් එක්කලා බොහොම දැඩි නොසන්සුන්තාවයක් ඇති වෙලා තියෙනවා අසාම් ප්‍රාන්තයේ. තේ කර්මාන්තයට බොහොම ප්‍රසිද්ධ. ඇත්තටම ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වඩාත්ම කිට්ටු තේ නිෂ්පාදනය කරන ප්‍රදේශයක් හැටියට අසාම් වල මේ වෙනකොට ඉතාමත්ම අර්බුදකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා මේ පුරවැසි නාමලේඛනය සකස් කිරීමත් එක්කලා.
ඔවමල අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු මේ YouTube හරහා කුඩා දරුවන්ගේ දත්ත බෙදා හැරීම නිසා මේ YouTube අයිති මේ Google සමාගමට දඩයක් ගෙවීමට සිදු වී තිබෙනවා නේද? අපි කැමති ඒ කතාවක් දැනගන්න.
චරිත, මෙතන ඇත්තටම දැන් පහුගිය කාලේ අපි දැක්කුවා Facebook සමාගමටත් මේ විදිහටම Facebook පාවිච්චි කරන අයගේ දත්ත ලබාගෙන ඒවා අන්‍ය තුන්වන පාර්ශ්වයේ උදවියට ලබා දුන්නයි කියලා ඩොලර් මිලියන 5000ක දඩයක් Facebook සමාගමට නියම කරලා තිබුණා. ඒ විදිහටම ඊට සමානව මෙතනදී YouTube එකට, ඒ කියන්නේ YouTube එක IT Google සමාගමට, Google සමාගමට ඩොලර් මිලියන 170ක දඩයක් දැන් නියම කරලා තියෙනවා. මෙතන මේ දඩේ නියම කරන්නට හේතු වෙලා තියෙන්නේ YouTube අවුරුදු 13ට අඩු ළමුන් සඳහා YouTube kids කියලා, එහෙම නැත්නම් මේ කුඩා ළමුන් නර්මන ඒ වීඩියෝ පට ප්‍රදර්ශනය කිරීමේදී ඒ කුඩා ළමුන්ගේ දත්ත ඔවුන්ගේ බාරකරුවන්ගේ අවසරයකින් තොරව ලබාගෙන ඒවා තුන්වන පාර්ශ්වයට විකුණුවයි කියන චෝදනාව ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට චරිත මෙතන කුඩා දරුවන්ගේ මේ විදිහට මේ දත්ත ලබාගෙන තමන් ඔවුන්ගේ දෙමව්පියෝ හෝ බාරකරුවන්ට නොදන්වා මේ ගත්තු දත්ත විශේෂයෙන්ම සෙල්ලම් බඩු නිෂ්පාදකයන් හා ඒ හා සමාන ආයතනවලට මේව ලබා දීලා ළමුන් මේ YouTube බලන අවස්ථාවේදී ඔවුන්ට සෙල්ලම් බඩු හෝ එවැනි දේවල් සම්බන්ධ දැන්වීම් ඔවුන්ගේ තිරයට දිස්වන ආකාරයේ සකස් කළා කියන චෝදනාව එල් වෙලා තියෙනවා. දැන් Google සමාගම පොරොන්දුවක් දීලා තියෙනවා මින් ඉදිරියට මේ විදිහට කුඩා දරුවන්ගේ දත්ත ලබා ගන්නේ නැහැ. ඒ එක්කම මේ දත්ත ලබාගත්තු දත්තත් මින් ඉදිරියට පාවිච්චි කරන්නේ නැහැයි කියලා. ඉතින් මේ විදිහට මේ අපි කියන මේ ටෙක් කම්පැනි ක්‍රමනත්නම් මේ අන්තර්ජාලය පාවිච්චි කරන ආයතනවලට දැන් ලොකු අභියෝගයක් වෙලා තියෙනවා. ඔවුන් විසින් පුද්ගලයන්ගෙන් ලබා ගන්න දත්ත කොයි ආකාරයෙන්ද ඔවුන් පරිහරණය කරන්නේ කියලා. මේක නමුත් මේ අවස්ථාවේදී ඒක සුවිශේෂ කාරණාවක් වෙන්නේ අවුරුදු 13ට වඩා අඩු ළමුන්ගෙන් ගත්තු දත්ත මේ විදිහට තුන්වන පාර්ශ්වයට විකිණීම. ඉතින් මෙතනදී ඇමරිකාවේ බොහෝ දෙනෙක් චෝදනා කරනවා මේ Google සමාගමට මේ පනවපු දඬුවම බොහොම පොඩි කියලා. මොකද මිලියන ඩොලර් මිලියන 170ක් කියන්නේ Google සමාගමට ඉතාමත්ම පුඩා මුදලක්. ඒ නිසා ඊට වඩා වැඩි ප්‍රමාණයක් දඩ ගහන්නට ඕනේ කියලා විශේෂයෙන්ම ඩෙමොක්‍රටික් පක්ෂයේ සමාජිකයන් යෝජනා කරලා තිබුණා. නමුත් මේ වෙනකොට ඒ ඩොලර් මිලියන 170 ගෙවලා මේ කාරණය මෙතනින් මේ අවසන් කර ගැනීමට Google සමාගම ඉදිරිපත් වෙලා තිබුණා.
ඔව් අමල් එහෙනම් අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි නැවතත් ලබන සිකුරාදාත් හමු වෙමු. ආයිබෝන්.
ආයිබෝන් චරිත.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.